රජරට ගුරුගෙදරින් මේ පැයේ අපි බුද්ධ ධර්මයේ පාඩමක් ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. අද විශේෂ කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර කේ.බී. රත්නායක මහා විද්‍යාලයේ ආචාර්යනි ධම්මිකා මාරඹගේ මහත්මියට.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. රජරට ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන යටතේ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විෂයයෙන් අපි අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නිපුණතා අංක 7 යටතට අයත් වන 15 වන පාඩම පිළිබඳවයි. එනම් බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක් කියන පාඩම පිළිබඳව. ඉතින් පුතේ, අපි මුලින්ම විශාරද සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීතයකට සවන් දීලා බලමු නේද?
රජෙකු වුණත් ගිලන් වෙලා, රජෙකු වුණත් ගිලන් වෙලා, එක්තැන් වුණදා කියනවාට සැකයක් නෑ, සැකයක් නෑ. නිරෝගී සැප හැර සැපයක් නොවේ කොයින්දා, නිරෝගී සැප හැර සැපයක් නොවේ කොයින්දා. සමග ආදරෙනා, ඉසුරු සමග ආදරෙනා, නොසතුට ආදා දැනෙන වාට සැකයක් නෑ, සැකයක් නෑ. අත්සතර වෙන ධනයක් නොවේ කොයින්දා, අත්සතර වෙන ධනයක් නොවේ කොයින්දා. සැකයක් නෑ, විශ්වාසය හැර නෑ නොවේ කොයින්දා, විශ්වාසය හැර නෑ නොවේ කොයින්දා.
හොඳයි පුතේ, ඔබලා ඒ සවන් දුන් ගීතයෙන් කියවුණු අදහස පිළිබඳව අපි මදක් සිත යොමු කරලා බලමු. එම ගීතයෙන් කියවෙනවා, රටක මුල්ම පුරවැසියා තමයි රටේ රජතුමා. නමුත් එතුමා කොපමණ සුවපහසු ලෙසට ජීවත් වුණත් නිරෝගී භාවය නැතිනම් ඒ රජකමෙන් පළක් නැහැ. එම නිසා කෙනෙකුගේ නිරෝගීකම තමයි උතුම්ම ලාභය වෙන්නේ කියලා. ඒ වගේම පුතේ, එම ගීතයෙන් කියවෙනවා, කොපමණ යස ඉසුරු තිබුණත් ඒවායින් සතුටක් නැත්නම් එයිනුත් පලක් නැහැ කියලා. එම නිසා කෙනෙකුගේ උතුම්ම ධනය විය යුත්තේ සතුට කියලා කියවෙනවා. ඒ වගේම අවසාන වශයෙන් එම ගීතයෙන් කියවෙනවා, කොපමණ පිරිස හිටියත් සමහර අවස්ථාවක තමන්ව ඒ සියලුම දෙනා දමා යන්න පුළුවන්. එවන් අවස්ථාවක තමන්ට ළඟම ඉන්න විශ්වාසවන්තයා තමයි හොඳම නෑදෑයා කියලා එම ගීතයෙන් කියවෙනවා. ඉතින් පුතේ, මේ ගීතය අසන විට මගේ මතකයට එනවා තවත් ගාථාවක් පිළිබඳව. ඒක අන්තර්ගත වෙන්නේ බෞද්ධයාගේ අත්පොත ලෙසින් හැඳින්වෙන ධම්මපදයේ. අපි දන්නවා ඒකේ වර්ග 26ක් අඩංගු වෙනවා. ඉන් එක වර්ගයක් තමයි සුඛ වර්ගය කියන්නේ. අන්නේ සුඛ වර්ගයේ තමයි මෙම ගාථාව අඩංගු වෙන්නේ. අපි ටිකක් ඒ ගාථාවටත් සවන් දීලා බලමු. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සස පරමාඥාති නිබ්බාන පරමං සුඛං. මෙම ගාථාවෙන් කියවෙන්නේ ඔබ මුලින් ශ්‍රවණය කළ ගීතයේ අර්ථයමයි. එනම් නිරෝගීකම උතුම්ම ලාභය බවත්, සතුට උතුම්ම ධනය බවත්, විශ්වාසවන්තයා උතුම්ම නෑදෑයා බවත්, නිර්වාණය තමයි උතුම්ම සුවය කියලත් සඳහන් වෙනවා. ඉතින් පුතේ, ඔබලා සවන් දුන් පළමු ගීතය සහ දෙවන ගාථාවේ පළමුවන පේලියෙන් කියවෙන්නේ නිරෝගීකම උතුම්ම ලාභය කියලා. ඒ ගැන තමයි අපි අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම කාරණාවට අදාළව බුදු දහමේදී විවිධ කරුණු ගැනහැර දක්වලා තිබෙනවා. පුතේ, පුද්ගලයෙකුගේ නිරෝගී බව කිව්වහම ඒක ආකාර දෙකකින් යුක්ත වෙනවා. එකක් තමයි කායික නිරෝගී බව. අනිත් එක තමයි මානසික නිරෝගී බව. ඉතින් පුද්ගලයෙකු නිරෝගී කියලා කියන්න නම් මෙම අංශ දෙකම සමබර විය යුතු වෙනවා. කායික නිරෝගී බව නැති වුවහොත් එය ඔහුගේ මානසික නිරෝගී බව නැතිවීමටත් බලපාන්න ඉඩ තියෙනවා. එම නිසා මෙම කායික නිරෝගී බව සහ මානසික නිරෝගී බව සමබරව පවත්වා ගත යුතු වෙනවා. කෙනෙක් ළඩවීම බුදුදහමේ හඳුන්වන්නේ ව්‍යාධිය කියලා. ඉතින් ව්‍යාධියෙන් තොර වී කායික හා මානසික නිරෝගී භාවය පවත්වා ගන්නට නම් ඒ සඳහා විවිධ පිළිවෙත් අනුගමනය කළ යුතු වෙනවා. බුදුදහමේ කදිම නිදසුන් ටිකක් දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධව ඇති නිදසුන් අපි එහෙනම් ගොනු කරලා බලමු. අපි මුලින්ම බලමු දරුවනේ, කායික නිරෝගී බව උදෙසා බුදුදහමේ දේශිත කරුණු මොනවද කියලා. ඉගෙනීමේ පහසුවට අපි ඒක අංශ තුනක් යටතේ බෙදා දක්වනවා. පළමුවන අංශය තමයි භික්ෂූන් වහන්සේලාගේ නිරෝගී බවට අදාළ කාරණා. ඒ පිළිබඳ කතා කළොත් පුතේ, මේ සඳහා විනය පිටකය කදිම නිදසුන් දක්වනවා. පළමු කාරණාව තමයි භික්ෂූන් වහන්සේලාගේ කායික නිරෝගී බව උදෙසා විනය පිටකයේ පවතින සේකියා ධර්ම. සේකියා කියන වචනයේ තේරුම තමයි ශික්ෂණය, හික්මීම කියන අර්ථය. ඉතින් පුතේ, භික්ෂූන් වහන්සේලාට ජලය හා පරිසරය දූෂණය නොකිරීම උදෙසා මෙන්න මේ විදිහට කරුණු කාරණා දක්වලා තිබෙනවා. මෙම කාරණාවලින් කියවෙන්නේ උන්වහන්සේලා ජලය සහ පරිසරය ආරක්ෂා කරගත යුතුයි කියලා. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් උදෙසා තහනම් වූ කාරණා කිහිපයක් තියෙනවා. අපි ඒව බලමු. නිල්වන් තනකොළ මතට සහ ජලයට මල මුත්‍රා බැහැර කිරීම තහනම් වෙනවා. ඒ වගේම පරිසරයට කුණු රොඩු මුදා හැරීම තහනම් වෙනවා. ඒ වගේම පරිසරයට සහ ජලයට කෙල ගැසීම, වමනේ කිරීම, ඉඳුල්, හප, ඇට ආදිය බැහැර කිරීම තහනම් වෙනවා. මේ සියල්ලෙන්ම කිව්වේ පොතේ තමන්ගේ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න කියලා. ඒ වගේම තමයි විනය පිටකයේ තවත් තැනක සඳහන් වෙනවා, භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් පවත්වා ගන්නේ කොහොමද කියලා. ඒක සඳහන් වෙන්නේ චුල්ලවග්ගපාලියේ වත්තක් කන්දකයේ. සෙනසුන් වත කියලා තමයි ඒක හඳුන්වන්නේ. මෙම සෙනසුන් වතෙන් උන්වහන්සේලාගේ සෙනසුන් සහ අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට අදාළ කාරණා තමයි කතා කරලා තියෙන්නේ. පළමුව කරන්න ඕනේ උන්වහන්සේලා කැලිකසල ඉවත් කරලා පිරිසිදු කරන්න ඕනේ. අවට පරිසරය කැලිකසල ඉවත් කරලා පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ආරාමයේ ඇතුළ පිරිසිදු කරගන්නේ මෙන්න මෙහෙම කියලා දේශනා කරලා තියෙනවා. පාත්‍රා සිවුරු, ඒ කියන්නේ බඩු බාහිරාදිය පසකින් තියලා ආරාමය පිරිසිදු කරන්න ඕනේ. එහිදී ඇඳ ඇතිරිලි, පුටු ඇතිරිලි ආදිය තිබෙනවා නම් ඒවා පිරිසිදු කරලා නැවත නිසි තැන ස්ථානගත කළ යුතු වෙනවා. ඒ වගේම ආරාමයේ මකුළු දැල් තියෙනවා නම් ඒවත් ඉවත් කළ යුතු වෙනවා. එසේම ජනෙල් ආදිය පිරිසිදු කරලා අවසානයේ ගෙබිමත් පිරිසිදු කළ යුතු වෙනවා. මේ ආකාරයට සෙනසුන් මත ඉදිරිපත් කිරීමෙන් බුදුදහමේ බලාපොරොත්තු වන්නේ භික්ෂූන් වහන්සේලාගේ අවට පරිසරය වගේම තමා ජීවත් වන ආරාමය පිරිසිදුව තබාගත යුතුයි කියලා. ඔබලාට මතක ඇති පුතේ 10 ශ්‍රේණියේ 17 වන පාඩම. එම පාඩමෙත් අවසානයේදී කියවෙනවා භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුගමනය කළ යුතු වත් පහක් පිළිබඳව. ආගන්තුක වත, ආවාස වත, ගමික වත, බත්තග්ග වත, වැසිකිලි වත කියලා වත් පහක් පිළිබඳව ඔබලා ගිය අවුරුද්දේදී ඉගෙන ගන්න ඇති. එතකොට පුතේ මෙන්න මේ වත්වලිනුත් කියවුනේ උන්වහන්සේලා පිරිසිදුව කටයුතු කළ යුත්තේ කෙසේද කියලා. විශේෂයෙන් ආවාස වතේදී කියවුනේ ආවාසය පිරිසිදු කරගත යුත්තේ කොහොමද කියලා. ඒ වගේම බත්තග්ග වතේදී කිව්වේ තමන් භෝජන ශාලාවේදී නැත්තම් දාන ශාලාවේදී ඒ අවට පරිසරය පිරිසිදු කරගත යුත්තේ කොහොමද කියලා. වැසිකිලි වතේදී කිව්වේ තමන් වැසිකිලි පරිහරණයේදී ඒක නිසි ලෙස පරිහරණය කළ යුත්තේ කෙසේද කියලා. මේ සියලුම දේන් භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේලාගේ නිරෝගී බව උදෙසා. ඒ කියන්නේ තමන්ගේ සෙනසුන සහ අවට පරිසරය පිරිසිදු කරගත්තොත් උන්වහන්සේලාගේ නිරෝගී බව රැකෙනවා. අපි දන්නවා කුණුරොඩු ගොඩ ගැහුනොත් සතුන් බෝ වෙනවා. විශේෂයෙන් ඩෙංගු, බරව, මැලේරියා වැනි රෝග බෝ වෙනවා. ඒක නිසා මෙවැනි රෝග නිවාරණය කරගන්න නම් අපට පරිසරය සහ අපේ නිවස තුල පිරිසිදු කර ගැනීම යහපත් කියලා අපිටත් මේකෙන් ආදර්ශයක් ලබා දෙනවා. ඊළඟ කාරණාව තමයි පුතේ භික්ෂුන් වහන්සේලාගේ නිරෝගී බව උදෙසා පිරිසිදු ජලය පානය කරන්න කියලා නිර්දේශ කළා. එම නිර්දේශයේදී අපි දන්නවා භික්ෂුන් වහන්සේ කෙනෙකුට අටපිරිකර කියලා කොටසක් තියෙනවා. අන්නේ අටපිරිකර වලදී පෙරහන් කඩේ නිර්දේශ කළා පිරිසිදු කළ ජලය පානය කරන්නට ජලය පෙරා ගැනීම සඳහා කියලා. ඉතින් අපිටත් ඒකෙන් ආදර්ශයක් ලබා දෙනවා පිරිසිදු කළ ජලය පානය කරන්න කියලා. ඒ වගේම පුතේ ඊළඟ කාරණාව තමයි ශාරීරික ව්‍යායාමයක් උදෙසා භික්ෂුන් වහන්සේලාට ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම මත සක්මන් මළුව නිර්දේශ කළා. සක්මන් මළුව නිර්දේශ කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වුණේ උන්වහන්සේලාගේ ශාරීරික ව්‍යායාමයක් සිදුවීම උදෙසා. උන්වහන්සේලාට සක්මන් මළුවේදී සක්මන් භාවනාවෙහිම කරන්න පුළුවන්. ඒක නිසා එතනින්ුත් අපටත් ආදර්ශයක් දුන්නා ඔබලත් ශාරීරික ව්‍යායාමවල නිරත වන්න කියලා. අපි දන්නවා අපි පාසලේදී ශරීර සුවතා ව්‍යායාම වල නිරත වෙනවා. එහෙනම් කෙනෙකුගේ නිරෝගී බවට ව්‍යායාමයත් අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් පුතේ 11 ශ්‍රේණියේ පෙළපොතට අනුව ඔය කරුණු හතර තමයි භික්ෂූන් වහන්සේලාගේ නිරෝගී බවට අදාළ කාරණා කියලා තියෙන්නේ. විනය පිටකයේ සේකියා ධර්ම, ඒ වගේම විනය පිටකයේ වත්තක්කන්දකයේ තියෙන සෙනසුන් මත, ඒ වගේම පිරිසුදු ජලය පානය කරන්න ඕනේ, ඒ වගේම ශාරීරික ව්‍යායාම උදෙසා සක්මන් මළුව නිර්දේශ කළා කියන කාරණා පිළිබඳව. ඊට අමතරව ඔබලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් නිසා 10 ශ්‍රේණියේ තියෙන පාඩනුත් අපි මේකට සම්බන්ධ කරගත්තා. ඒ අනුව පුතේ 10 ශ්‍රේණියේ 17 සහ 18 කියන පාඩම් දෙකෙන්ම කියවෙන්නේ ඔබලාට නිරෝගී බවට අදාළ කාරණා පිළිබඳව. එම පාඩම් දෙකේ තියෙන කරුණු ටික අපි මෙහිදී කතා කරලා බලමු. පළමු කාරණාව තමයි හිරු එළියහා වාතාශ්‍රය නිසිලස ලැබෙන ආකාරයට ආරාමයේ ජනෙල් දොරවල් විවෘත කරලා තබන්න ඕනේ. විශේෂයෙන් හිරු එළිය වැටෙන්න නම් අපි ජනෙල් දොරවල් විවෘත කරන්න ඕනේ. ඒ වගේම පිරිසිදු ඔක්සිජන් වාතය අපි ආග්‍රහණය කරනවා. එම නිසා ඒ සඳහා අපි ජනෙල් දොරවල් විවෘත කළ තැබිය යුතු වෙනවා. ඒ වගේම පෞද්ගලික පවිත්‍රතාවයේ උදෙසා භික්ෂූන් වහන්සේලාට දිනපතා ස්නානය කරන්න කිව්වා. ඒ වගේම පාත්‍රා සිවුරු, පොරෝනා, ඇඳ ඇතිරිලි පිරිසිදු කොට තබා ගැනීම සුදුසුයි කියලා දේශනා කළා. විශේෂයෙන් පාවහන් භාවිතයත් සුදුසුයි කියලා දේශනා කළා. ඒ වගේම තවත් කාරණාවක් කිව්වා. විධිමත් දිනචර්යාවකට අනුව භික්ෂූන් වහන්සේලාට කටයුතු කරන්න කිව්වා. එම දිනචර්යාවේදී ස්නානය කිරීම, ඒ වගේම පැන් පහසු වීම, දන් වැළඳීම, මේ සෑම සියලු කටයුත්තක් සඳහාම කාලයකට අනුව කරන්න කියලා නිර්දේශ කළා. එහෙම කටයුතු කළොත් කාර්ය බහුල බව අඩු වෙලා උන්වහන්සේලාට විවේකීව ඉන්න පුළුවන් වෙනවා. එතකොට පුළුවන් භාවනානුයෝගීව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා කෙනෙකුට නිරෝගී බවට විවේකී බවත් උදව්වක් වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීමද නිරෝගී බව උදෙසා සුදුසු වෙනවා. එහිදී කියලා තියෙනවා ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම සුදුසුයි කියලා. ඒ වගේම පුතේ ඔබලාට මතක ඇති විශාකා මහ සිටු දේවිය ඉල්ලීමක් කළා භික්ෂූන් වහන්සේලාට ගිලන් වීම වැළැක්වීම සඳහා ගිලන් පස අනුදර වදාරන්න කියලා. කැපසරු පාන කියලා හඳුන්වන්නේ ගිලන් පස වලට. ඒ නිසා භික්ෂූන් වහන්සේලාගේ ගිලන් වීම වැළැක්වීම සඳහා කැපසරු පාන වැළඳීම සුදුසුයි කියලා අනුදැන වදාරලා තියෙනවා. ඒ වගේම පුතේ දන් වැළඳීමේ ආනිශංස වගේම විශේෂයෙන් කැඳපානයේ ආනිශංස වෙනම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපිට කියලා තියෙනවා මේ සියලුම කාරණාවලින් අපට ඖෂධීය පාන පානය කරන්න, විවේකී නිින්දක් ලබා ගන්න, දිනචර්යාවකට අනුව කටයුතු කරන්න, ඒ වගේම නිවස සහ නිවස අවට පිරිසිදුව තබා ගන්න කියලා අපිටත් මේකෙන් පණිවිඩයක් දෙනවා. මේ විදිහට ජීවත් වුණොත් අපට පුළුවන් අපේ නිරෝගී භාවය පවත්වා ගන්න කියලා. මෙන්න මේ ආකාරයට තමයි පුතේ භික්ෂූන් වහන්සේලාගේ නිරෝගී භවට අදාළ කාරණා ගොනු කරන්නේ. අපි එහෙනම් දෙවනි කාරණාව යටතේ කතා කරන්නේ ගිහි පිරිස වෙනුවෙන් නිර්දේශිත කායික නිරෝගී භවට අදාළ කාරණා පිළිබඳව. එහිදී කරුණු දෙකක් පිළිබඳව කතා කරනවා. පළමු කාරණාව තමයි ගිහියාගේ පංච සීලය වන නিত্য සීලය පිළිබඳව. කෙනෙකු සිල්වත් වීමට නම් නিত্য සීලය ආරක්ෂා කළ යුතු වෙනවා. එහිදී නිරෝගී භවට අදාළ ශික්ෂාපද දෙකක් තිබෙනවා. එකක් තමයි තෙවන ශික්ෂාපදය. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමයි අපි ඒක සඳහන් කරන්නේ. අනිත් එක තමයි පස්වන ශික්ෂාපදය සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා තමයි අපි ඒක සඳහන් කරන්නේ. මෙන්න මේ ශික්ෂාපද දෙක ආරක්ෂා කරගත හොත් ගිහි ජීවිතයේදී නිරෝගී බව රඳා පවතිනවා කියලා බුදුදහමේ සඳහන් වෙනවා. අපි මේ පිළිබඳව ටිකක් සිත යොමු කරලා බලමු. තෙමන ශික්ෂාපදය කියන්නේ වැරදි කාම සේවනයේ වැළකෙන්න කියලා. නමුත් පුතේ වර්තමානයේ සමාජ තත්ත්වය දිහා බලනකොටත් අපිට පැහැදිලි වෙනවා වැරදි කාම සේවනය සමාජයේ දක්නට ලැබෙනවා. ඒක නිසා කෙනෙක් තෙමන ශික්ෂාපදය කඩ කරමින් වැරදි කාම සේවනයේ යෙදුනොත් ඔහුට අතුරු ප්‍රතිඵල ගොඩක් ලැබෙනවා. එකක් තමයි මාරාන්තික ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. සමහර විටක එයා ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ අපකීර්තියටත් පත් වෙනවා මෙන්න මේ තෙවන ශික්ෂාපදය කැඩුවොත් එහෙම. ඒක නිසා මේ ශික්ෂාපදය ආරක්ෂා කළොත් අපට පුළුවන් නිදුක් නිරෝගී යහපත් පෞ ජීවිතයක් ගත කරන්නට. ඒ වගේම පස්වන ශික්ෂාපදය ගැන අපි මනස යොමු කළොත් අපිට පැහැදිලි වෙනවා සුරාමේරේ මජ්ජපමා දට්ඨාන. ඒ කියන්නේ සුරාපානයෙන් වැළකීමේ ශික්ෂාපදය ආරක්ෂා කරනවා කියලා ඒකෙන් කියන්නේ. අපි සුරාවට නැත්නම් මත්ද්‍රව්‍ය පානයට යොමු වුණොත් එහෙම ඔහුගේ විවිධ අංශවලදී ඔහු අඩපණ වෙනවා. එකක් තමයි ඔහු ආර්ථික වශයෙන් අඩපණ වෙනවා. ආර්ථික වශයෙන් ඔහුගේ ආර්ථික මට්ටම තිබුණාටත් වඩා පහළ තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම ඔහු සමාජ අපකීර්තියට ලක් වෙනවා. ඒ සියල්ලටම වඩා මේ නිසා විවිධ රෝගාබාධ හට ගන්නවා. ශ්වසන රෝග, වකුගඩු රෝග, විශේෂයෙන් පෙනහළු රෝග, මේ වාගේ රෝගවලට ගොදුරුවන්නේ කෙනෙක් සුරාවට ඇබ්බැහි වුණොත්. ඒක නිසා පුතේ මේ ශික්ෂාපද දෙකම ආරක්ෂා කළහොත් ගිහියන් වශයෙන් අපට නිරෝගී ලෙස ජීවත් වෙන්න පුළුවන් කියලා එහිදී පණිවිඩයක් ලබා දෙනවා. ඊළඟ කාරණාව තමයි පුතේ දෙවනි කාරණාව පමණ දැන ආහාර ගත යුතු බව දක්වනවා. ලොව පවතින බලවත්ම රෝගය කුසගින්න කියලයි හඳුන්වන්නේ. බුදුදහමේ ඒක විශේෂ නමකින් හඳුන්වනවා ජිගච්ඡා පරමා රෝගා කියලා. ඉතින් පුතේ අපි කුසගින්න දුරලීම සඳහා ආහාර ගන්නවා. ආහාර ගැනීමෙන් අපිට උපකාර සම්පත් පහක් ලැබෙනවා. සසර පැවැත්මට උපකාරී වන සම්පත් කියලා තමයි ඒ කියන්නේ. ඒ සම්පත් පහ තමයි ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. අපේ නියම ආකාරයට ආහාර ගතහොත් මෙන්න මේ සම්පත් පහ කෙනෙකුට ලැබෙනවා. නමුත් අපි ආහාර අනුභව කළ යුත්තේ කොහොමද කියලා බුදුදහමේදී සඳහන් වෙනවා. එහෙනම් කොහොමද අපි ආහාර ගත යුත්තේ? සුදුසු ආහාර ගත යුතුයි. යෝග්‍ය ආහාර ගත යුතුයි. ඒ වගේම සුදුසු වේලාවට සුදුසු ප්‍රමාණයට ආහාර අනුභව කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ ප්‍රමාණයට ආහාර නොගතහොත් අපිට විවිධ බරපතල රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. වර්තමානයේ අපි දන්නවා කෘත්‍රිම රසකාරක යොදපු, තෙල් සහිත අඩංගු වන, විවිධ වර්ණක යොදපු ආහාර වර්ග දක්නට ලැබෙනවා. අපි වැඩිපුර ඒ ආහාර වර්ග වලට පුරුදු වුණොත් අපි දන්නවා වර්තමානයේ බෝ නොවන රෝග යටතට අයත් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, මේදය අධික බව නැත්තම් කොලෙස්ටරෝල් එවැනි රෝග තත්ත්වවලට මිනිසාට ගොදුරු වන්නට සිදු වෙනවා. එම නිසා එවැනි රෝග පාලනය කර ගැනීම සඳහා සුදුසු වන්නේ නියම විදිහට ආහාර ගැනීම පමණයි. මේ සම්බන්ධව බුදුදහමේදී සූත්‍ර දෙකක් සඳහන් වෙනවා. පළමු සූත්‍රය තමයි දෝණපාක සූත්‍රය. අපි මේක හොඳට දන්න කතාවක්. මේ දෝණපාක සූත්‍රය දේශනා කළේ කොසල් රජතුමාට. ඔයාලා මේ කතාව අහලා ඇති පුතේ. කොසල් රජතුමා බුදුන් වහන්සේගේ සමීපතම මිත්‍රයෙක්. එතුමා දවසකට දෙපාරක් බුදුන් වහන්සේව බැහැ දකින්න යනවා. ඉතින් සහල් නැලි හතරක් අනුභව කරනවා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. එතකොට සහල් නැලි හතරක බත් අනුභව කරලා එතුමා වෑංජනත් එක්ක, එතකොට ලොකු ප්‍රමාණයක් මේවා අනුභව කරලා කොසල් රජතුමා බුදුන් වහන්සේව බැහැ දකින්න ගිය දවසක මහත් අපහසුතාවෙන් සිටියලු. එතකොට බුදුන් වහන්සේ අහලා තියෙනවා, රජතුමනි ඔබ අපහසුතාවෙන් පසුවන්නේ ඇයි කියලා. එතකොට කොසල් රජතුමා උත්තර දීලා තියෙන්නේ, අද මම වැඩිපුර ආහාර ටිකක් ගත්තා කියලා. එතකොට පුතේ බුදුන් වහන්සේ අන්න ඒ සම්බන්ධව කරුණු කාරණා ඉදිරිපත් කරලා තමයි නියම ප්‍රමාණයට ආහාර ගත යුතුයි කියලා කොසල් රජතුමාට දෝණපාක සූත්‍රය දේශනා කළේ. මෙහිදී විශේෂයෙන් උන්වහන්සේ සඳහන් කළා, අපි කෑම ගන්නකොට බත් පිඩවල් හතරක් හෝ පහක් බඩේ තියන්න ඉඩ තියාගෙන කෑම ගැනීම නතර කළ යුතුයි කියලා. ඒ සඳහා කුස පිරෙන්න ජලය පානය කළ යුතුයි කියලා. මෙම කාරණාව කතා කරනකොට මට මතක් වෙනවා අපේ 11 ශ්‍රේණිය පිළපොතේ තියෙන ඔබලාගේ පිටු අංක 107 තියෙනවා ගාථා දෙකක්. අන්නේ ගාථා දෙකෙන් දෙවන ගාථාව පිළිබඳ අවධානය යොමු කළහොත් මෙන්න මේ පිළිබඳව සඳහන් වෙනවා. අපි ඒ ගාථාවට ටිකක් සවන් යොමු කරලා බලමු. චත්තාරෝ පංච ආලෝකේ අබුත්වා උදකං පිමේ අලං පාසු විහාරාය පහිතස්ස බික්කුණෝ. මේ ගාථාවට අනුව පුතේ කියවෙන්නේ සතර පස් පිඩක් නොවලඳා ඒ වෙනුවට පැන් වලඳන්න ඕනේ. නිවනට යොමු කළ සිත් ඇති විරියවන්ත භික්ෂුවට එය හරි පහසුවක් වන්නේය කියන එක තමයි එම ගාථාවේ තේරුම. ඒ කියන්නේ අපි ආහාර ගන්න විට බත් පිඩවල් හතරකට හෝ පහකට ඉඳ තියාගෙන කෑම ගැනීම නතර කරලා කුස පිරෙන්න ප්‍රමාණවත් ජලය පානය කරන්න ඕනේ. ඒත් පිරිසිදු ජලය විය යුතුයි කියලා සඳහන් වෙනවා. දෙවන කාරණාව තමයි පුතේ බද්දාල සූත්‍රය. පළමුවෙන් අපි කතා කරේ දෝණපාක සූත්‍රය. දෙවන සූත්‍රය තමයි බද්දාලි සූත්‍රය. බද්දාලි සූත්‍රයේදී පුතේ කියවෙනවා ආහාර මත්තඤ්ඤුතං. ඒ කියන්නේ පමන දැන ආහාර අනුභව කිරීම නිසා ඇතිවන යහපත් ප්‍රතිඵල පහක් ගැන සඳහන් වෙනවා. පළමු කාරණාව තමයි රෝගාබාධ අඩුයි. දෙවන කාරණාව නිදුක් බව ලැබෙනවා. ඒ වගේම තෙවන කාරණාව සැහැල්ලු පැවැත්මක් ලැබෙනවා. හතරවන කාරණාව තමයි කාය බලය නියම ආකාරයට තියෙනවා. අවසාන කාරණාව තමයි සුව පහසු පැවැත්මකින් යුක්ත වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට රෝගාබාධ අඩුවෙලා නිදුක් ලෙස සැහැල්ලු ලෙස ජීවත් වෙන්න නම්, කාය බලයෙන් යුක්තව සුව පහසු පැවැත්මෙන් යුතුව ජීවත් වෙන්න නම් අපි පමණ දෙන ආහාර අනුභව කළ යුතු වෙනවා. එනම් සුදුසු ආහාර සුදුසු වේලාවට සුදුසු ප්‍රමාණයට අනුභව කළ යුතු වෙනවා. ඉතින් පුතේ ඒ පිළිබඳව ඔබලාට 107 පිටුවේ තිබෙන අනිත් ගාථාවෙනු ඒ පිළිබඳ සඳහන් වෙනවා. අපි ඒ ගාථාවටත් සිත යොමු කරලා බලමු. මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානකෝ ලද්ද භෝජනේ තඤ්ඤුතස්ස භවಂತಿ වේදනා සනිකං ජිරති ආයුපාලයං. මෙම ගාථාවෙන් කියවෙන්නේ මෙවැනි අදහසක්. මිනිසා හැමදාම හොඳ සිහි කල්පනාවෙන් තමන්ගේ කුසට සරිලන ප්‍රමාණයට ආහාර ගතහොත් මිනිසා කුසට සරිලන ප්‍රමාණ ආහාර ගත යුත්තේ මනා සිහි කල්පනාවෙන් යුතුව. එහෙම ආහාර ගතහොත් මෙන්න මේ විදිහට ඒ අයට ආනිසංස තුනක් ලැබෙනවලු. පළමු ආනිසංසය තමයි සඤ්ඤුතස්ස භවಂತಿ වේදනා. ඒ කියන්නේ ශරීරයට කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. දෙවන කාරණාව තමයි සනිකං ජිරති. නියම ආකාරයට ආහාර ගත්තහම සෙමින් දිරන්නේ. ඒ වගේම අවසාන කාරණාව තමයි ආයු පාලයන් කියනවා. ඒ කියන්නේ දීර්ඝායුෂ ලැබෙනවා කියලා සඳහන් වෙනවා. එම නිසා පුතේ අපි ආහාර ගැනීමේදී විශේෂයෙන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි කියලා මෙහිදී සඳහන් වෙනවා. ඉතින් පුතේ නිරෝගී භව පිළිබඳව කතා කරනකොට ආහාර පිළිබඳව කතා කිරීමේදී 10 ශ්‍රේණියේ 18 වෙනි පාඩමින් තවත් අවිධිමත් ලෙස ආහාර අනුභව කරන පුද්ගලයන් 5 දෙනෙක් පිළිබඳව අපි ඉගෙන ගත්ත මතක ඇති ඔබලාට. ආහාර හත්තක, අලංසාටක, කාකමාසක, තත්තාවට්ටක, බුද්ධවමික කියලා ඒ 5 දෙනා සඳහන් කළා. අන්න ඒ වගේ කට්ටිය ආහාර අනුභව කරන ආකාරය සමාජයේ පිළිකුලට පාත්‍ර වෙනවා. එම නිසා එවැනි ආහාර රටාවලින් මිදිලා බද්දාලි සූත්‍රයේ ආකාරයට නිරෝගී භව සඳහා යහපත් ප්‍රතිඵල පහ ලබා ගන්නට නම් අපිට නියම ආකාරයට ආහාර අනුභව කළ යුතුයි කියලා මෙහිදී ආදර්ශයක් සපයනවා. ඉතින් පුතේ මම මේ කතා කළේ ඔබලාට භික්ෂූන් වහන්සේලාගේ නිරෝගී භව, ඒ වගේම දිහිපස්සේ නිරෝගී භවට අදාළ කාරණා පිළිබඳව. ඊළඟට අපි කතා කරන්නේ නිරෝගී භවට අදාළව ග්‍රන්ථ ආශ්‍රිත කාරණා පිළිබඳව. එහිදී ග්‍රන්ථ දෙකක් ගැන අපිට කතා කරන්නට පුළුවන්. බුදුන් වහන්සේ සසර දුකට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා කියලා සඳහන් වෙනවා. ඒ පිළිබඳව සඳහන් වෙන්නේ ලෝවැඩ සංගරාවේදී. වීදාගම මහා මෛත්‍රී හිමියන් රචනා කරන ලද ලෝවැඩ සංගරාවේදී මෙන්න මේ විදිහට ගාථාවකින් නැත්තම් කවියකින් සඳහන් වෙනවා. අපි ඒකට ටිකක් සවන් දීලා බලමු. මෙම කවියෙන් කියවෙනවා එක පේලියක් සත්හට වෙන බව දුකට වෙදානන් කියලා. ඒ කියන්නේ සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේය කියලා එයින් කියවෙනවා. ඒ කියන්නේ වර්තමානයේදී වෛද්‍යවරු විවිධ රෝග සඳහා වාත රෝග, පිත් රෝග, සෙම් රෝග, බෝවන රෝග, බෝ නොවන රෝග සඳහා ප්‍රතිකර්ම කරනවා. නමුත් බුදුන් වහන්සේ ප්‍රතිකර්ම කරේ රාග, ద్వේෂ, මෝහ කිපීමෙන් හටගන්නා විවිධාකාර රෝග සමනය සඳහා තමයි පිළියම් කළේ. ඒක නිසා උන්වහන්සේ සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයා කියලා සඳහන් කරනවා. බුදුන් වහන්සේ වෛද්‍යවරයෙකුට උපමා කිරීමේදී බුදුදහමේදී විශේෂ නමක් භාවිතා කරනවා. වෙජ්ජූපමෝ ජිනවරෝ කියලා තමයි එය හඳුන්වන්නේ. උන්වහන්සේ වෛද්‍යවරයෙකුට සමාන කරනවා. ඒ වගේම පුතේ දෙවන ග්‍රන්ථයේ තමයි ධම්මපදය. ධම්මපදයේ ඔබලා මුලින්ම සඳහන් කරන ලද ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාවට සවන් දුන්නා. තවත් ගාථාවක් තියෙනවා මෙන්න මෙහෙම. සුසුකං වත ජීවාම වේරේනේසු අවේරිනෝ වේරේනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මෙම ගාථාවෙන් කියවෙන්නේ කෙලෙස් මල, රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් මල දුරු කර බුද්ධාදී උතුමෝ කෙලෙස් තිබෙන මිනිසුන් අතර නිරෝගීව වාසය කරනවා කියලා. ඉතින් පුතේ, කායික නිරෝගී භාවයට අදාළ කරුණු කාරණා තමයි අපි මෙහිදී කතා කළේ. අපිට බුද්ධ ශාසනයේ නිදසුන් වුණත් මේ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඔබලාට මතක ඇති පුතිගත්ත තිස්ස හාමුදුරුව කායික නිරෝගී භාවය උදෙසා නේද බුදුන් වහන්සේ පිළිසිදු කරලා ධර්මයේ දේශනා කරලා රහත් භාවයට පත් වුණා. ඒ වගේම චුල්ලපන්තක හිතන්න පුංචි හාමුදුරුව නම මානසික වශයෙන් උන්වහන්සේට නේද රජෝහරණම් කියලා ගාථාව පාඨය කොටසක් නේද දෙදි කඩක් දීලිවල පිරිමදින්න කිව්වා. අන්නේ අවස්ථාවේදී මානසිකව තිබුණු කෙලෙස් දුරු වෙලා රහත් භාවයට පත් වුණා කියලා අපි සඳහන් කරගන්න පුළුවන්. ඉතින් පුතේ, කායික නිරෝගී බවට අදාළ කාරණා අපි මේ විදිහට කතා කරාම ඊළඟට අපි කතා කරන්නේ මානසික නිරෝගී බවට අදාළ කාරණා පිළිබඳව. මානසික ව්‍යාකූල බව පුද්ගල දිවියට බරපතල පීඩාවක්. ඒ කියන්නේ කෙනෙකුගේ මනස නිරෝගී නැත්නම් ව්‍යාකූල භවයෙන් යුක්ත නම් ඒක පුද්ගල දිවියට මානසිකව බලපාන බරපතල තත්ත්වයක්. එම නිසා කෙනෙකුගේ මනසද සංවර කරගත වෙනවා. ඒ පිළිබඳව ගාථාවක් සඳහන් වෙනවා ධම්මපදයේදී මෙන්න මෙහෙම. වාරිජෝව තලේ කිත්තෝ ඔක්කමෝකත උම්බතෝ පරිපන්දතින් චිත්තං මාරධෙයං පහතවේ. අපි ඒකේ තේරුම විමසා බලමු. ජලයෙන් ගොඩටගෙන බිම තැබූ මත්සයෙකු මෙන් සිත ක්ලේශ ධර්ම නිසා සැලෙනවා නැත්තම් සැලවෙනවා. එම නිසා එම ක්ලේශ ධර්ම දුරු කළ යුතුයි කියලා තමයි එම ගාථාවෙන් සඳහන් වෙන්නේ. ඉතින් පුතේ, මෙහිදී කියන්නේ මනස විවිධ අරමුණු කරා යනවා. ඒක නිසා මානසික නිරෝගී බවක් තියාගන්න ඕනේ කෙනෙකුගේ නිරෝගී බව උදෙසා. මනස නිරවුල් උනේ නැත්නම් ඔහු විවිධ ආතතියන්ට පත් වෙනවා. ඉච්ඡා භංගතෙන් නැත්නම් බලාපොරොත්තු සුන් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක නිසා මානසික ආතතිය නිසා කෙනෙකුට උත්සන්න වෙන විවිධ ලෙඩ රෝග තියෙනවා. සමහර වෙලාවට අධික රුධිර පීඩනය, ආහාර අරුචිය, නිින්ද නොයාම වැනි මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ මානසික නිරෝගී භාවය උදෙසා දේශනා කොට වදාළේ භාවනා කිරීම සුදුසු බව. ඒක නිසා මෙන්න මේ මානසික ව්‍යාකූලතා නැති කරගන්න නම් භාවනාව සුදුසු වෙනවා. ඉතින් පුතේ, අපි දන්නවා බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, සමත භාවනාව, මේ වගේ විවිධාකාර භාවනා වර්ග තියෙනවා. ඒක නිසා අපි දැනගත යුතු වෙනවා දිනකට සුළු වේලාවක් හෝ භාවනා කිරීමෙන් අපේ මනස නිරවුල් කරගන්න පුළුවන්. මනස නිරවුල් වූ තරමටම අපිට අපගේ ජීවිතේ කටයුතු යහපත් ලෙස පවත්වා ගන්න පුළුවන් කියලා කියනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11 විශේෂයෙන් අපි දන්නව නේද? සුවසේ නිඳ යනවා, සුවසේ පිබිදෙනවා. අන්න ඒ වගේ ආනිසංස තියෙනවා. ඒ වගේම සමත භාවනාවේදී විශේෂයෙන් ඔබලා වගේ ඉගෙනීමක සිදු කරන සිසුන් උදෙසා සමත භාවනාවේදී වෙනදාට වඩා පහසු බවක් දැනෙනවා. පොතපත කෙරෙහි ඇල්මක් ඇති වෙනවා. සිතේ තියෙන විකෘති තත්වයන් පහව ගිහිල්ලා මනස වියාකුල තත්වයෙන් පහව ගිහිල්ලා නිරෝගී වෙනවා. එතකොට භාව පාඩම් කරන දේවල් හොඳින් මතක හිටිනවා. ඒ වගේ විවිධාකාර ප්‍රයෝජන අපිට ලැබෙනවා. එම නිසා පුතේ භාවනාව සුළු වෙලාවක් හෝ ප්‍රගුණ කළ යුතුයි කියලා අපිට මෙහිදී ආදර්ශයක් සපයනවා. ඉතින් දරුවනේ මෙන්න මේ ආකාරයට තමයි අපේ අද පාඩම ගොනු කෙරුණේ. නැවත එම පාඩම සාරාංශ කොට ගතහොත් අපිට මෙන්න මේ විදිහට කතා කරන්න පුළුවන්. ආරෝග්‍ය පරමාලාභ නැත්නම් නිරෝගීකම තමයි කෙනෙකුට තියෙන උතුම්ම ලාභය. ඉතින් මේ නිරෝගී බව ආකාර දෙකයි. එකක් තමයි කායික නිරෝගී බව, අනිත් එක තමයි මානසික නිරෝගී බව. අපේ ඉගෙනීමේ පහසුවට අපි ඒක කොටස් දෙක වෙන වෙනම කතා කළා. කායික නිරෝගී භාවයේදී ඒ අංශ තුනක් යටතේ කතා කළා. භික්ෂූන් වහන්සේලා උදෙසා කොහොමද කියලා තියෙන්නේ, ගිහි පිරිස උදෙසා කොහොමද කියලා තියෙන්නේ, ග්‍රන්ථ ආශ්‍රිතව මොන වගේ කරුණුද දැක්වෙන්නේ කියලා. භික්ෂූන් වහන්සේලාගේ කායික භාව නිරෝගී භාවයට අදාළ කාරණාවලදී අපි කරුණු 4ක් 11 ශ්‍රේණියෙන් කතා කරා. පළමු කාරණාව තමයි විනය පිටකයේ තියෙන සේකියා ධර්ම පිළිබඳව. ජලයට, තනකොළවලට මලමුත්‍රා කිරීම, වමනය කිරීම, කුණුරොඩු දැමීම තහනම් කියලා කිව්වා. දෙවැනි කාරණාව තමයි චුල්ලවග්ගපාලයේ වත්තක් කන්දකයේ තියෙන සෙනසුන් වත. ආරාමය හා අවට පරිසරය කොහොමද පිරිසිදු කරගත යුත්තේ කියලා කතා කරා. ඒ වගේම තුන්වන කාරණාව තමයි පෙරණ ලද පිරිසිදු ජලය පානය කරන්න ඕන කියලා කිව්වා. විශේෂයෙන් අටපිරිකර සඳහා පෙරහන් කඩය නිර්දේශ කළා කියලා එතනදී සඳහන් කළා. සිවන කාරණාව තමයි ශාරීරික ව්‍යායාමයක් උදෙසා ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම මත සක්මන් මළුව නිර්දේශ කළා කියලා අපි කතා කළා. ඊට අමතරව පොතේ 10 ශ්‍රේණියේ 17 සහ 18 පාඩම් ඇසුරින් අපි මෙහෙම කරුණුත් සාකච්ඡා කළා. හිරුවැඩිය හා වාතාශ්‍රය නිසිලස ලැබෙන්න නම් ආරාමයේ දොර ජනෙල් විවෘත කරලා හොඳට තබන්න ඕන කිව්වා. ඒ වගේම පෞද්ගලික පවිත්‍රතාවයේ උදෙසා භික්ෂුන් වහන්සේ දිනපතා ස්නානය කිරීම, පාත්‍රා සිවුරු පොරෝනා, ඇඳ ඇතෙල්ලි සියල්ලම පිරිසිදු කොට තබා ගැනීම විශේෂයෙන් පාවහන් භාවිතයේ සුදුසුයි කියලා කිව්වා. ඒ වගේම කාර්ය බහුල බව අඩු වී විවේකී වීම සඳහා විධිමත් දිනචර්යාවකට අනුව කටයුතු කිරීම සුදුසුයි කියලා කිව්වා. පෑන් පහසු වීම, දන් වැළඳීම, ඒ සියලුම දේ පහසුව සඳහා. ඒ වගේම ප්‍රමාණවත් නිින්ද ලබා ගැනීම සුදුසුයි කියලා කිව්වා. ඒ වගේම ගිලන් වීම වැළැක්වීම සඳහා කැපසරු පාන නැත්නම් ගිලන් පස වැළඳීම සුදුසුයි කිව්වා. විශාඛාවගේ ඉල්ලීම මත කියලාත් අපි කතා කරා. ඒ වගේම කැඳපානේ ආනිසංසත් වෙනම තියෙනවා කියලා කතා කරා. අවසාන කාරණාව තමයි මනා සිහිනුවණින් යුතුව පමණ දැනගෙන පිණ්ඩපාතේ පරිභෝජනේ කළ යුතුයි කියලා කතා කළා. එතනදී ඔබලාට පිණ්ඩපාතික ප්‍රත්‍යවේක්ෂාව ගැන පොඩ්ඩක් කියලා දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ අනුභව කරන්නේ නැත්නම් පිණ්ඩපාතේ වළඳන්නේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න පමණයි. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාවේදී මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේලා පිණ්ඩපාතේ පරිහරණය කරන්නේ සිහිනුවණින් යුක්තව. ඒ වගේම එය ක්‍රීඩාව පිණිසවත් නෙවෙයි. ඒ වගේම මදය වඩනු පිණිසත් නෙවෙයි. ඒ වගේම කඩවසම් පිණිසද නෙවෙයි. සිරුර සරසා ගනු පිණිසද නෙවෙයි. යම් තාක් සිරුරෙහි යැපීම පිණිස පමණි. පිළිවෙත් පිරීමට උපකාරයක් සඳහා යැපීම සඳහා පමණි භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ පරිභෝජනය කරන්නේ. ඉතින් මේ සියලුම කරුණු කාරණාවලින් අපිටත් ආදර්ශයක් ලබා දුන්නා. මේ විදිහට ඇඳ ඇතිරිලි පොරෝණය කියන්නේ අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳ, මේ වගේම අපේ නිවස ඇතුළ නිවස අවට සියල්ල පිරිසිදුව තබා ගත්තොත් අපිට නිරෝගී වෙන්න පුළුවන් කියලා. පෙරුම් ලද ජලය පානය කරන්න, ඒ වගේම ඖෂධීය පාන පානය කරන්න, පවහන් පළඳින, මේ සියල්ලම අපට ආදර්ශයක් ලබා දුන්නා. ඒ වගේම ගිහි පිරිසගේ කායික නිරෝගී බවට අදාළ කාරණා විදිහට කතා කළා. පංචශීලයේ තුන්වන සහ පස්වන ශික්ෂාපද පිළිබඳව විශේෂයෙන් මේ දෙක ආරක්ෂා කරගත හොත් මාරාන්තික ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව තියෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම විශේෂයෙන් පමණ දෙන ආහාර ගත යුතුයි කියලා සඳහන් කළා. එතනදී සුදුසු ආහාර සුදුසු වේලාවට සුදුසු ප්‍රමාණයට අනුභව කළ යුතුයි කියලා අපි සඳහන් කළා. උදාහරණ සූත්‍ර දෙකක් අපි කතා කළා, දෝනපාක සූත්‍රය සහ භද්දාලි සූත්‍රය. එතකොට මේ සම්බන්ධව 10 ශ්‍රේණියේ කරුණු ඇතුළත්ව ඔබලාට කතා කළා. ඒ වගේම තෙවන කාරණාව යටතේදී නිරෝගී බවට අදාළව ග්‍රන්ථ ආශ්‍රිත කාරණා අපි කතා කළා. විශේෂයෙන් ලෝ වැඩ සංගරාව සහ ධම්මපදයේ අඩංගු වන කවි සහ ගාථා ඇසුරින් නිරෝගී බවට අදාළ කාරණා කොහොමද කියලා තියෙන්නේ කියලා කතා කළා. ඉතින් ඒ වගේම පුතේ දෙවන කාරණාව තමයි මානසික නිරෝගී භාවයට අදාළ කාරණා. මානසික නිරෝගී භාවය සඳහා සුදුසුම එකම ක්‍රමය වන්නේ භාවනාව කියලත් අපි කතා කළා. ඉතින් මේ ආකාරයට පාඩම ගොනු වුණාට පස්සේ අපේ ජීවිතයට අපි ආදර්ශයක් ගන්න ඕනේ. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න අපි මෙන්න මේ කියලා තියෙන කරුණු අනුව ජීවත් වුණොත් අපිට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන ගුණ පහෙන් යුක්තව දීර්ඝ කාලීනව නිදුක් නිරෝගී විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට මේකෙන් කරුණු කාරණා දැනගන්න පුළුවන්. ඉතින් පුතේ අවසාන වශයෙන් ඔබලාට මේ සම්බන්ධව ඉගෙනගත්තු කරුණුත් එක්ක බලනකොට ප්‍රශ්නයක් දීමට නියමිතයි. එම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලියලා WhatsApp කරන්න. එතකොට අපිට ඒකේ හරි වැරදි කතා කරන්න පුළුවන්. ඔබලාට ලැබිලා ඇති 2021 වර්ෂය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රචිත පොතක්. අන්නේ පොතේ තියෙනවා 37 පිටුවේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නයට ඔබලා පිළිතුරු ලිවිය යුතුයි. ඒ ප්‍රශ්නේ කොටස් තුනකින් යුක්ත වෙනවා. නිරෝගී දිවි පැවැත්මකට ආහාර අනුභවය කෙසේ පවත්වාගත යුතුදැයි කරුණු දෙකක් ඇසුරෙන් දක්වන්න. නිරෝගී දිවි පැවැත්මකට ආහාර අනුභවය කෙසේ පවත්වාගත යුතුදැයි කරුණු දෙකක් ඇසුරෙන් දක්වන්න කියනවා. එහෙනම් ආහාර අනුභවය කොහොමද කරගන්න ඕනේ කියලා කරුණු දෙකක් ඇසුරෙන් කියන්න කියලා තියෙනවා. එතකොට අපි ඉගෙනගත්තු කරුණු ඇසුරෙන් අපිට මේකට පිළිතුරු සපයන්න පුළුවන්. සුදුසු වෙලාවට සුදුසු ප්‍රමාණයට අන්නේ විදිහට අපිට උත්තරේ ගොනු කරන්න පුළුවන්. දෙවනි කොටස තමයි මානසික නිරෝගී භාවයට භාවනාව හේතු වන ආකාරය කෙටියෙන් පහදන්න කියනවා. අපි කතා කළා මනස ඉච්ඡාබංගත්වයට පත් වෙනවා, ආතතියට පත් වෙනවා, අන්න ඒ වගේ මිදෙන්න නම් මානසික නිරෝගී භාවයට භාවනාව හේතු වෙන්නේ කොහොමද? ආහාර අරුචිය නිඳ නොයාම මේ වගේ දේවල් ඇති වෙනවා කියලා කිව්වනේ. ඒක නිසා ඒවායින් මිදෙන්න නම් අධික රුධිරපින් ඒවායින් මිදෙන්න නම් භාවනාව හේතු වෙනවා. ඉතින් ඔබලා ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. අවසාන ප්‍රශ්න තමයි ලකුණු 5ක් ලැබෙන දිග ප්‍රශ්නය. ඒ කියන්නේ ඒකටත් හොඳ පරිපූර්ණ උත්තරයක් ලියන්න ඕනේ. මම හිතනවා ඔබලා ඉගෙනගත්තු කරුණු වලින් එයට පිළිතුරු සැපීමට හැකි වෙයි කියලා. තෙවන කොටස තමයි පුතේ නිරෝගිමත් දිවි පැවැත්මක් සඳහා බෞද්ධ දේශනාවන් කෙසේ උපකාර වන්නේදයි කියා පැහැදිලි කරන්න කියනවා. නැවතත් කියන්නම්, නිරෝගිමත් දිවි පැවැත්මක් සඳහා බෞද්ධ දේශනාවන් කෙසේ උපකාරී වන්නේදයි කියා පැහැදිලි කරන්න කියනවා. එතකොට අපිට මෙතනදී බෞද්ධ දේශනාවන් කිව්වහම ගිහි පක්ෂයට, පැවිදි පක්ෂයට, ඒ වගේම පොත්පත් ඇසුරින් මානසික නිරෝගීතාවය උදෙසා මේ සියලුම කරුණු කාරණා අරගෙන හොඳ උත්තරයක් ගොනු කරන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබලා විසින් ලියන ලද පිළිතුරු WhatsApp දුරකථන අංකය දෙන්නම්. ඒකට WhatsApp කරන්න 0771 51 331. නැවතත් කියන්නම් 0771 51 331 කියන WhatsApp දුරකථන අංකයට ඔබලා WhatsApp කරන්න ඔබලා ලියන ලද පිළිතුරු. එතකොට ඒ වාගේ නිවැරදිතාවය අපිට සනාථ කරගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි එහෙනම් බලමු අවසාන වශයෙන් මෙම පාඩම සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට කොහොමද ප්‍රශ්න සැකසී තිබෙන්නේ කියලා අපස සාමාන්‍ය පෙළ විභාගයේදී. විශේෂයෙන් මෙම පාඩම ඉතා ලෙහෙසි පාඩමක් නිසා දෙක කොටසට නෙවෙයි පුතේ මේකෙන් ප්‍රශ්න හැදිලා තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උදෙසා. අපි එහෙනම් ඒවා ටිකක් විමසා බලමු. 2016 වර්ෂයේදී ප්‍රශ්න දෙකක් හැදිලා තියෙනවා. අටවෙනි ප්‍රශ්නේ මම කියන්නම්. අටවෙනි ප්‍රශ්නේ ආහාර මත්සන්‍යතා හේවත් පමණ දෙන ආහාර අනුභවයේ පිළිබඳ බුදුන් වහන්සේගෙන් උපදෙස් ලබාගත් රාජ්‍ය පාලකයා කවුද අහනවා. එහෙනම් ඒකේ උත්තර හතරක් තියෙනවා. උදේනි රජතුමා, අජාසත් රජතුමා, බිම්බිසාර රජතුමා, කොසල් රජතුමා කියලා. එහෙනම් ඔබලා දන්නවා පමණ දෙන ආහාර අනුභවයේ පිළිබඳ කිව්වේ කාටද? කොසල් රජතුමාට. ඊට පස්සේ 17 ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහනවා. ආහාරයේ පමණ දෙන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව බද්දාන සූත්‍රයේ දැක්වෙනවලු. එහි සඳහන් යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. උත්තර හතර රෝගාබාධ අඩුවීම, නිදුක් බව ලැබීම, කාය බලය, බුද්ධිමත් බව වැඩිවීම. එතකොට එහෙනම් ඒකේ උත්තරය තමයි හතරවෙනි පිළිතුර බුද්ධිමත් බව වැඩිවීම කියන එක. ඒ වගේම 2017 වර්ෂයේදී ප්‍රශ්න දෙකක් හැදිලා තිනවා. ඒත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයමයි. හයවෙනි ප්‍රශ්නය සහ 30 වන ප්‍රශ්නය. එහෙනම් අපි හයවෙනි ප්‍රශ්නය මෙහෙම බලමු. සත්හට වෙන බව දුකට වේදානන් යන ලෝවැඩ සංගරාවේ කවි පදයට අනුව බුදුන් වහන්සේ පිළිතුරු හතරක් තියෙනවා. සත්වයාගේ කායික ලෙඩ දුක්වලට උතුම් වෛද්‍යවරයෙකු වනසේක. සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයෙකු වනසේක. තුන තියෙනවා. උසස් ශල්‍ය වෛද්‍යවරයෙකු වනසේක. හතර සත්වයාට වන ඕනෑම ලෙඩ දුක්වලට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයෙකු වනසේක. එහෙනම් අපේ පිළිතුර විය යුත්තේ දෙවන උත්තරේ සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයෙකු වනසේක කියන එක. 30 වන ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම කියනවා. භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන්වහන්සේලා දන් වැළඳිය යුතු වන්නේ. උත්තර හතරක් තියෙනවා. මදය වඩනු පිණිසය, ශරීරය සරසා ගනු පිණිසය, කඩවසම් වනු පිණිසය, පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිසය. එහෙනම් පිළිතුරු වන්නේ පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිසය කියන පිළිතුර. ඒ වගේම 2018 වර්ෂයේදී 14 වෙනි ප්‍රශ්නේ පමණයි අහලා තියෙන්නේ. මෙහිම අහලා තියෙනවා බද්දාලි සූත්‍රයේ දැක්වෙන පරිදි ආහාරයේහි පමණ දැන අනුභව කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ රෝගාබාධ අඩුවීම, සුවපහසු පැවැත්ම, කාය බලය ලැබීම, මානසික බලය ලැබීම. එහෙනම් උත්තරේ මානසික බලය ලැබීම තමයි පිළිතුරු වන්නේ. ඒ වගේම 2019 වර්ෂයේදී 23 වන ප්‍රශ්නය මෙන්න මෙහෙම හැදිලා තියෙනවා. මම සම්බුද්ධ වෙමි, ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා වෙමි යනුවෙන් බුදුන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ කායික රෝගවලට ප්‍රතිකාර කළ බවයි, ශල්‍ය කර්මවලට ප්‍රතිකාර කළ බවයි, මානසික රෝග නිවාරණයට මඟපෙන් වූ බවයි, උපස්ථායකයෙකු ලෙස කටයුතු කළ බවයි. එහෙනම් පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර, මානසික රෝග නිවාරණයට මඟපෙන් වූ බවයි කියන පිළිතුර. අවසාන වශයෙන් 2020 වර්ෂයේදී 21 වන ප්‍රශ්නයේ මෙන්න මෙහෙම හැදිලා තියෙනවා. වෛර කරන්නවුන් අතර අපි අවෛරීව සුවසේ වාසය කරමු. මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක්ද අහනවා. සංච කම්මං කතං සාදු යං කත්වා නානුතප්පති අත්තනාව කතං පාපං අත්තනා සංකලිස්සති නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචන සුසුකම්මත ජීවාම වේරේනේසු අවේරිනෝ. එහෙනම් පිළිතුර විය යුත්තේ සුසුකම්මත ජීවාම වේරේනේසු අවේරිනෝ. ඒ කියන්නේ පුතේ, වෛර කරන මිනිස්සු අතර අවෛරිය වාසය කරන්නේ රාග ద్వේෂ මෝහ කියන සියලු කෙලෙස් ප්‍රහීණ කරලා මානසිකව යහපත් ලෙස ජීවත් වෙන නිසා. ඉතින් පුතේ, පාඩම මේ ආකාරයට ගොනු කිරීමේදී ඔබලාට සියලුම කරුණු කාරණා පැහැදිලි කෙරුණා කියලා අපි හිතනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර වලටත් පිළිතුරු ලිවිය යුතු ආකාරය කිව්වා. ඒ වගේම ඔබලාට දුන්න ප්‍රශ්න සඳහා පිළිතුරු ලියලා WhatsApp කරන්න, ඒවට බලලිවල එතකොට ඔබලාගේ අඩුපාඩු කියලා දෙන්න පුළුවන්. ඒක නිසා ඔබලාට ඔබලා 2021 වර්ෂයේදී විභාගයට මුණ දෙන්න සිටියත් සමහර වෙලාවට 2022 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගය පළමු වාරයේ අවසානයේදී වගේ පැවැත්වීමට කටයුතු යොදලා තියෙන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වුණාට විභාගය වෙනස් වුණා කියලා ඔබලා ඔබලාගේ උත්සාහය අතහරින්න එපා. ඒක නිසා ලෙහෙසි පාඩම්, මේ පාඩම ලෙහෙසි පාඩමක්, ඒ වුණාට පුතේ හොඳ පාඩමක්. කරුණු කාරණා ගොඩක් අපි කතා කළා. ඒක නිසා මෙම ඉගෙනගත්තු කරුණු කාරණාත් ඔබලා දන්න වෙනත් කාරණාත් එකතු කරගෙන 2021 වර්ෂය වෙනුවෙන් 2022 වර්ෂයේදී ඔබලා මුහුණ දෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සියලුම දුවදරුවන්ට නිදුක් නිරෝගී භාවය වගේම යහපත් ලෙස විභාගයට මුහුණ දීලා ඒ සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබලාට විශිෂ්ට සාමාර්ථය කරා යාමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ජය ශ්‍රී මහ බෝසමිඳුන්ගේ පිහිටහා ආරක්ෂාව, ශ්‍රී දළදා වහන්සේගේ පිහිටහා ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබලාට අද අපි පාඩමින් සමුගන්නවා. අදට පාඩම අවසන් කරනවා. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දිවියක් ගත කරන්නට සුදුසු කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.